භාවනාවක ප්‍රතිඵලයක් දැනෙන්න එහි ප්‍රමාණවත් කාලයක නිරත වෙන්න ඕනේ. ඒ මොහොතක් එක් තත්ත්වයක් භාවනා කළත් එයින් ලොකු ප්‍රයෝජනයක් තිබෙනවා. නමුත් අපට දැනෙන්න නම් ප්‍රමාණවත් කාලයක් එක දිගට අඛණ්ඩව පුහුණුවේ යෙදෙන්න ඕනේ. මේ අප හැම දිනාම භක්තිය නිසා වෙනත් සංස්කෘතික හේතු නිසා බොහෝ ආගමික කටයුතු වල යෙදී තිබෙනවා, දැනටත් යෙදෙනවා. හැඟීමකින් කැපවීමකින් පෙළඹීමකින් ඒ සියලුම ආගමික කටයුතු අතර අඩුවෙන්ම යෙදෙන්නේ භාවනාව. ඒ තමයි ඇත්ත. ඒ ජීවිතේ කාලය ගත්තාම ජීවිත කාලයේ නැත්නම් දවසේ තියෙන කාලය අරගෙන බලන්න, නිින්දට යන කාලය අඩු කරන, කැම්බීම් වලට විවාහ දන්න, කන්ද බොන්න යන වෙලාවල්, අස්පස් කරන්න යන වෙලාවල්, අනිකුත් කටයුතු වලට තියෙන වෙලාවල්, මේ සියල්ල අඩු කරාම මොනතරම් කෙටි කාලයකට දවසේ ඉතිරි වෙන්නේ. ඒතර ඉතිරි වෙන කාලයෙන් භාවනාවට යොදවන්නේ ඒනු අඩු කාලයක්. කාටවත් බැ දවසකට පැය 24කට වඩා භාවනා කරන්න. උපදීම භාවනා කළොත් කරන්න පුළුවන් පැය 24යි. ඉතින් ඒ මොනතරම් අනිකුත් දේවල් වලට කාලය දෙන්න ඕනද, දෙනවද, වැය කරනවද, නාස්ති කරනවද? එහෙම කියාම අඩු කරලා ওই ගාන හදලා බැලුවොත් පේනවා භාවනාවට භාවනා මධ්‍යස්ථානයක හිටියත් මොනතරම් අඩු කාලයක්ද වැය වෙන්නේ. වැය වෙන්නේ කියන්නේ කැප කරන්නේ භාවනා කරන්නේ. මේ භාවනා මධ්‍යස්ථානයක නොහිටින විට කොහොමත් ගෙදරක ඉන්නවා නම් සාමාන්‍ය ජීවිතයේ කටයුතු සමග හැලහැප්පෙනවා නම් එහෙමවත් වෙලාවක් නැහැ. ආගමික කටයුතු කරන දේවල් ඒවත් තියෙනවා. ඒ සියල්ල අතර ලැයිස්තුවක් හැදුවොත් වැඩිම කාලයේ ගත වෙන්නේ මොනවටද? ඊළඟට 2-3-4 අන්තිම තැන තමයි භාවනාවට එන්නේ. දවසේ කාලේ මේ පොය දවස ගැන පමණක් නොවේ, ඕනෑම දවසේ කාට හරි කියන්න පුළුවනි නම් දවසේ කාලේ වැඩිම පැය ගාන ආයෝජනය කරන්නේ භාවනාව. ඒ කියන්නේ වාඩි වෙලා කරන භාවනාවට සක්මනට තමයි. අනික වැඩත් එක්ක භාවනා කිරීම එක වෙනම දෙයක්. වැඩ කරනවා නම් වැඩ කරන ගමන් කෙනෙකුට සිහින් ඉන්න පුළුවන්, එහෙම ඉන්න ඕනේ. ඒ නෙමෙයි, ඒ කිසිවක් නොකර භාවනාවට පමණක් සුද්ධ වූ කාලයක් ගත කරන කෙනෙක් අරගෙන බැලුවොත් කියන්න පුළුවන් නම් ජීවිතේ වැඩි කාලයක් ඒ සඳහායි යොදවන්නේ කියා ඒ සත්‍ය ක්‍රියාවක් වෙනවා. ඒක බොහොම බලවත් සත්‍ය ක්‍රියාවක්. අඩුම කාලයේ භාවනාවට යොදවන්නේ කියන එක සත්‍ය ක්‍රියාවක් තමයි. හැබැයි ඒක එච්චර බලයක් තියෙන සත්‍යයක් ක්‍රියාවක් නෙවෙයි. කොහොම හරි හිතවතුනි මේ එහෙම කැප නොකර අපිට මේ දහමින් අවධාරණය කරන පරිවර්තනය කරගන්න බෑ. දහමින් අවධාරණය කරන හැබැයි දහම නොවන වෙන ලෞකික ක්ෂේත්‍රවල ඒ අගේ කරන දේවල් ලබා ගන්න පුළුවන්. ඒ දවසකට විනාඩි 5 10ක් පැය භාගයක් විතර වාඩි වෙලා ඉඳලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපේක්ෂා යම් පමණක් ඉටු කර ගන්න පුළුවන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉලක්ක සාර්ථක කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පවුලේ සාමය ඇති කර ගන්න උදව් වෙන්න පුළුවන්. රැකියාවේ තමන්ගේ හැකියාවන් පෙන්වීම වැඩි කර ගන්න පුළුවන්. එහෙම තියෙනවා. නමුත් අර දහමින් භාවනාව නිර්දේශ කළා තියෙන ඔය එකකටවත් නොවේනේ. එකම එක කාරණයකටයි ඒ අභ්‍යන්තර පරිවර්තනය ඇතුලේ වෙනසක්. ඒ අභ්‍යන්තර පරිවර්තනය කරගන්න නම් වැඩි කාලයක් ඒ සඳහා යොදවන්නම වෙනවා. ඉතින් මේ එම් පුළුවන්ද බැරිද කියන එක වෙනම කාරණයක්. පුළුවන්ද බැරිද වෙනම කාරණයක්. පුළුවන් වුණත් බැරි වුණත් ඒ අවශ්‍ය නම් කරන්න වෙනවා. හරියට ශල්‍යකර්මයක් වගේ කිසියම් ගෙඩියක් ඉවත් කරන්න එහෙම නැත්නම් සුව කරන්න ශල්‍යකර්මයක් නම් කරන්න තියෙන්නේ කරන්න වෙනවා. ඉතින් කරන්න පුළුවන්ද බැරිද, කරන්න කැමැතිද නැද්ද, සුදුසුද නැද්ද වෙනම කාරණයක්. හැබැයි සුව කරන්න නම් ශල්‍යකර්මය කළ යුතුයි. දැන් අපිට නිදහසට කාරණා හුඟක් කියන්න පුළුවන්. බොහෝ නිදහසට කාරණා කියන්න පුළුවන්. ලෙඩ රෝග පිළිබඳ ප්‍රශ්න කියන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නවා, කොන්ද රිදෙනවා, තනි සරිදෙනවා, ඔළුව රිදෙනවා, බෙල්ල රිදෙනවා. දැන් මේවා කියන්න පුළුවන්. ඒ වගේම වගකීම් ගැන කියන්න පුළුවනි. වගකීම් යුතුකම්. දැන් මේවා නේ අපි ලොකුවට ජීවිතය කියලා හිතන් ඉන්න වගකීම් සහ යුතුකම් ටිකනේ ජීවිතේ. රැකියාවේ වගකීම, ගෙදර වගකීම, පවුලේ වගකීම, දූ දරුවන්ගේ අම්මලා තාත්තලාගේ වගකීම්. දැන් මේවා කියන්න පුළුවන්. මෙන්න මේවා හින්දා මට කරන්න බෑ. එහෙම කාලයක් ගත කරන්න බෑ. මේවා නිදහසට කාරණා නෙවෙයි දහමට. ඉතින් අපි හිත හදා ගන්න හොඳයි. හිත හදා ගන්න කියන්නේ හිත රවට්ට ගන්න හොඳයි. එහෙම කිව්වට හිත හැදෙන්නේ නැහැ. ඒක හිත රැවටෙනවා. දැන් හිත කියන්නේ අපිම රැවටෙනවා. අපිම අපව රවට්ට ගන්න අපිට මේවා කියන්න පුළුවන්. එයින් අප රැවටුණාට දහම රැවටෙන්නේ නැහැ. ධර්මතා රැවටෙන්නේ නැහැ. කිසිම අසනීපයක්, සනීප වීම ධර්මතාවයක් නේ. ව්‍යාධිය, ව්‍යාධිය කියන ධර්මතාවය රවට්ටන්න බෑ ඔය එකක්වත් කියලා. මහලු වීමේ ධර්මතාවය රවට්ටන්න බෑ. මරණයේ ධර්මතාවයේ කොහොමද රවට්ටන්නේ? මොනවා කියලා වෙලාව නැහැ කියලා හරි වගකීම් තියෙනවා කියලා හරි රවට්ටන්න බෑ. එතකොට ඊට මෙහා තව බොහෝ ධර්මතා තිබෙනවා. තියෙන දේ අහිමි වෙනවා, ළඟින් ඉන්න ඈත් වෙනවා. ඔය දුක්ඛ ආර්ය සත්‍යයේ කියන ධර්මතා ටිකක් තියෙනවනේ. 10ක්, 11ක්, 12ක් විතර. ඒ ඔක්කොම ධර්මතා. එතන මේ එකමක ධර්මතාවය එක්කවත් අපිට මේ බේරුම් කරගන්න බෑ. ඒවත් එක්ක මේ අපිට බෑ මේ නෙගෝෂියේට් කරගන්න. නෙගෝෂියේට් කරගන්නවා කියන්නේ ඒවා අපිට මේ අනේ මෙහෙම කරමු ටිකක් භාගයක් අඩු කරන්න මට මෙහෙම පස්සේ තියෙන දැන් අපි කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගන්නකොට කේවල් කරන්න යන කේවල් කරන්න බෑ. කිසිම ධර්මතාවයක් සමග කේවල් කිරීමේ හැකියාව අපිට නැහැ. කේවල් කරන්න පුළුවන් මිනිස්සු. තව මිනිස්සෙක් එක්ක කේවල් කරගන්න පුළුවන්. හැබැයි ධර්මතා සමග කේවල් කරන්න බෑ. ඒක gediye pitimma piliganna ona dharmata. භාගයක් කාලක් 125ක් 150ක් හිම් බෑ 100න්. මේ ධර්මතා කවුරුවත් ඇදූ දේවල් නෙවෙයි. කිසිම ධර්මතාවයක් ඉපදීම කියන ධර්මතාවයේ කැමැති දේ නොලැබීමේ ධර්මතාවය, අකමැති දේ ලැබීමේ ධර්මතාවය, ප්‍රිය දේ දේවල් ඈත්වීමේ ධර්මතාවය, අප්‍රිය දේවල් කිට්ටු වීමේ ධර්මතාවය, දැන් මේවා කවුරුවත් හදලා හදූ දේවල් නෙමෙයි. මෙහෙම වෙන්න ඕනේ ඔබට. ඔබට මෙහෙම වෙන්න ඕනේ. ඔබ ඉපදෙන්න ඕනේ. ලෙඩ වෙන්න ඕනේ. අහවල් දවසේ අහවල් ඉන්නවට අහවල් ලෙඩේ හැදෙන්න ඕනේ. ඒ ලෙඩේ මෙත් පමණ කාලයක් තියෙන්නත් ඕනේ. ඒකට මෙහෙම වයසට යන්න ඕනේ. මෙන්න මේ වෙනකොට ඔබේ ඇස් පිනීම අඩු වෙන්න ඕනේ, කන් ඇසීම අඩු වෙන්න ඕනේ, එක්තැන් වෙන්න ඕනේ, වාතය නැති වෙන්න ඕනේ. දැන් මෙහෙම කවුරුවත් හදලා නැහැ. එහෙම හදන්න පුළුවන් කෙනෙකුත් නැහැ. ඒ කෙනෙක් නැහැ කියන එකයි ධර්ම කියන්නේ. එහෙම ජගතේකු බලවතෙකු ਸਰව බලධාරියෙකු නැහැ. මේව ධර්මතා. නිසා ධර්මතා කියන්නේ සියලුම ධර්මතා අනත්තයි කියන්නේ ඒ නිසා. සබ්බේ ධම්මා අනත්තා. සියලුම ධර්මතා අනත්තයි. අනිත් දේවල් අනත්ත කියන්නේ නැහැ. ධර්මතා අනත්තයි. ඒවා හැදූ කෙනෙකු නැත. දැන් මේ ආසනය හදපු කෙනෙක් ඉන්නවා. නිසා කාටවත් කියන්න බෑ මේ ආසනේ අනත්තයි කියලා. මේක හදපු කෙනෙක් ඉන්නවා. ඇදූ කෙනෙකුත් ඉන්නවා, ගෙනාපු කෙනෙකුත් ඉන්නවා. ඉතින් කාට හරි දැන් කියන්න පුළුවන් මේක මගේ කියලා කියන්නත් පුළුවන්. වර්තමාන අයිතිකරුවෙක් ඉන්නත් පුළුවන්. ඒ නිසා භෞතික දේවල් අනත්ත නෑ. ඒව අනාත්ම විදිහට බලන්න පුළුවන් ඕනනම් කෙනෙක්ට. හැබැයි එහෙම කියලා නෑ. ඒව එහෙම බලන්න ඊට වැඩි අවධාරණය කරන්න සබ්බේ ධම්මා අනත්තයි. මොකද ප්‍රශ්න ඇති වෙන්නේ මේ මේසෙන්වත් මේ පුටුවෙන්වත් නොවේයි. මේ මේසේ හා පුටුව පාලනය කරන ධර්මතාවලි, නීතිවලි. මේ නීති ඇදූ කෙනෙක් නැත. අතට දැන් සමහර විට කෙනෙක් හිතනවා බුදුදහම දුක ගැනම කතා කරනවා. දුක 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 ගැනම කතා කරනවා. මේක බුදුදහම හැදූ දෙයක් නෙමෙයි. දුක සාස්ත්‍රුන් වහන්සේ හැදූ දෙයක්වත් වෙන රහතන් වහන්සේ නමක් හැදූ දෙයක්වත් මේ අටුවාලීපු අටුවාචාරින් වහන්සේලා හැදූ දෙයක්වත් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ ඒ ආචාරින් වහන්සේලා ලියූ දෙයක්වත් නොවේ දුක කියලා. උන්වහන්සේලා පහළ වෙන්න කලිනුත් මානව සමාජයේ අප දන්න විදිහට මානව සමාජයේ අනිත් සමාජයක් එහෙම වෙන්නේ නැති දුක වින්දා. ඒ විඳින දුක තමයි උන්වහන්සේලා හොයාගත්තේ. මෙහෙම දුකක් විඳිනවනේ කියලා. එතකොට ඒ හොයාගෙන තියෙන ඔක්කොම ධර්මතාවට. ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන්නේ තවත් ධර්මතාවයක් නිසා, වෙන මොනවත් නිසා නෙමෙයි, කවුරුවත් නිසා නෙමෙයි. මේ කවුරුවත් මේ රෝදයක් කරකවන්නේ නැහැ. පිටිපස්සට වෙලා ඉඳලා පේන්නේ නැතුව ලෙඩවීමේ රෝගය, රෝදය, මහලු වීමේ රෝදය, මේවා කවුරුවත් කරකවන්නේ නැහැ. එම කරපෝන කෙනෙක් නැහැ. ඒ රෝදය කරකෙන්නේ ඊට කලින් කරකෙන තව රෝදයක්. ඉතින් ඔන්න එහෙම රෝද හොයාගෙන යන්න පුළුවන්. ඒ දෙවෙනි රෝදය කරකෙන්නේ ඊටත් පිටිපසින් තියෙන තවත් රෝදයක් නිසා. මෙහෙම හොයාගෙන 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 ගියොත් දවසක අපිට රෝද, දැති රෝද විශාල ගණක් හොයාගන්න පුළුවන්. හිතුවේ නැති, දැනගෙන හිටියේ නැති දැති රෝද මේ පැවැත්ම කියන යන්ත්‍රයේ දැතිරෝධ, සංසාරයේ නැමැති යන්ත්‍රයේ දැතිරෝධ, එකින් එක එකින් එකට එකක් එකට එකක් එකට එකක් හේතු වෙලා තියෙන, ඒ නිසා අනිත්‍රෝධය කරකැවෙන එහෙම දැතිරෝධ යන් හොයාගන්න පුළුවන්. ඉතින් හොයාගෙන 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 ගියොත් දවසක ජීවිත කාලය ඉවර වෙයි. හැබැයි දැතිරෝධ ගාන ඉවර වෙන්නේ නැහැ. තව අවුරුද්දක් ජීවත් වෙන්න ලැබුණා නම් තවත් දැතිරෝධ කීපයක් හොයාගන්න පුළුවන්. ඒක ඉවරයක් නැහැ. ඒ ස්වභාවේ නීති, ස්වභාවේ ධර්මතා ඉවරයක් නැහැ. මෙන්න මේක තමයි පළවෙනිම ධර්මතාවින් එහායි ධර්මතාවයක් නැහැ කියන්න බෑ. මෙන්න මුල්ම රෝධයේ ඉපහා කිසි රෝදයක් නැහැ. ඒ රෝදේ නිකම්ම කරකැවෙනවා. ඒකට හේතු නැහැ. අහේතුකෝ කරකැවෙන රෝදයක් තියෙනවා. ඒක ගැන අහන්න එපා. ඒකයි කරකැවෙන්නේ කියලා. මේ රෝදේ කරකැවෙන නිසා තමයි අනිත් රෝද ඔක්කොම කරකැවෙන්නේ කියලා එහෙම කියන්න බෑ. එහෙම කියලත් නැහැ. එව්වොත් තව රෝද හම්බ වෙනවා. මේ හැම එකක්ම ධර්මතාවයක්. මේ ධර්මතාවත් එක්ක ගනුදෙනු නැහැ. ධර්මතාවයක් එක්ක මොකද්ද කරන්න පුළුවන් ගනුදෙනු අපි. අර කේවල් කරන්න බෑනේ ධර්මතාවයි. අහස එක්ක කේවල් කරන්න පුළුවන්. වැස්ස එක්ක පුළුවන්. ඉරත් එක්කත් පුළුවන් මේ කේවල් කරන්න. මේ කාලෙට පායන්න, මේ කාලෙට වහින්න කියලා අපිට පුළුවන් යම් යම් විවිධ ක්‍රම වලින් විද්‍යාව හරහා, තාක්ෂණය හරහා, ගුප්ත විද්‍යාව හරහා දෙවියන් හරහා කේවල් කරන්න පුළුවන් ඒවත් එක්ක. ඒ කරන කේවල් වලින් සමහර විට ප්‍රතිඵල තියෙන්නත් පුළුවන්. පිරිත් කීමේ ප්‍රතිඵල තියෙනවනේ. යන්ත්‍ර මන්ත්‍ර වල ප්‍රතිඵල තියෙනවා. විද්‍යාවේ තාක්ෂණයේ ප්‍රතිඵල තියෙනවා. දේව පූජා වල ප්‍රතිඵල ඇති. එන කේවල් කිරීමේ ප්‍රතිඵල තියෙනවා. සිදුවීම් වලට භෞතික දේවල්. හැබැයි ධර්මතා එක්ක අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ඒක පේන්නත් නැහැ. ධර්මතාවයක් එහෙම පේන්නේ නැහැ. නීතියක් පේන්නේ නැහැ නේ. පොතක ලියන්න පුළුවන් මෙන්න මේ කියලා. හැබැයි මේ පොතේ තියෙන වාක්‍යයක් නේ. හරියට ගුරුත්වාකර්ෂණයේ වගේ දැන් මේ වචනේ අපි දන්නවා ලියන්න පුළුවන්. භාෂා දන්න ඕනෑම භාෂාවකින් ලියන්න පුළුවන්. හැබැයි ගුරුත්වාකර්ෂණය අපිට පේන්නේ නැහැ. යමක් පහළට වැටෙනවා පේනවා. ඒ වැටෙන්නේ අපි කියනවා ගුරුත්වාකර්ෂණයේ නිසායි. ඒත් අපි ඔන්න ඇත්තක් දැක්කා කියලා කියන නෑ. අපි ගුරුත්වාකර්ෂණය දැකලා නෑ. එහෙම දකින්නත් බෑ. හැබැයි එහෙම දෙයක් නෑ කියන්නත් නෑ. ඒ වගේ හිතවතුනි ධර්මතා තමයි මේ හැම දෙයක්ම මෙහෙවන්නේ. ඒවා මෙහෙවන කෙනෙක් නැහැ. සබ්බේ ධම්මානත්තා මෙහෙවන කෙනෙක් නැහැ ධර්මතා. ඒ රෝද කරකවන කෙනෙක් නැහැ. ඒ හැම රෝදයක්ම කරකැවෙන්නේ තවත් දැඩි රෝදයක් නිසා. මේක කෙලවරට ගියත් අපිට පුළුවන් ප්‍රමාණයට දැඩි රෝද හමු වෙනවා මිසක් කාවත් හම්බ වෙන්නේ නැහැ. ඒ දැතිරෝධ දෙකක් ආසේ හැංගිලා කවුරුවත් නැහැ. බැලුවොත් බලන්න පුළුවන් තරම් එහාට බැලුවොත් ওই පටිච්චසම්පාදේ බලන්න කියන්නේ. ඒ නිසායි අනුලෝම ප්‍රතිලෝම විදිහට ඒක දැතිරෝධ දෙකක් අතර කවුරුවත් නැහැ. කාටවත් ඉන්න ඉඩකුත් නැහැ. දැතිරෝධ දෙකක් අතර කාටවත් ඉන්න බෑ. කවුරුවත් නැහැ. ඒ දැති රෝධේ කරකැවෙනකොට ඊළඟද එහෙමම කරකැවෙන ඵල. ඒ එක දැති රෝධයක් නැවතුනහම ඒ නිසා කරකැවුණු ඊළඟ දැති රෝධේ නැවතිනවා. ඒ දැති රෝධේ නැවතුනහම තුන්වෙනි දැති රෝධේ නැවතිනවා. එහෙම තමයි. මේ කාරණය දකිනකොට ලොකු බයක් ඇති. මේ ධර්මතා පිළිබඳ කිසියම් වැටහීමක් ලැබෙනකොට මේ හැම දෙයක්ම ධර්මතා වලින් පාලනය වෙන්නේ කියා තේරෙනකොට ඇති වෙන්නේ ලොකු බයක්. මොකද කවුරු හරි හිටියානම් කවුරු හරි කමක් නැහැ. එයා සිංහල වෙන්න ඕනෙත් නැහැ, බෞද්ධ වෙන්න ඕනෙත් නැහැ. කවුරු හරි ඔය ආසෙ හිටියානම් මොනවා හරි කරගන්න පුළුවන්. මේ කවුරුවත් නැහැනේ. කිසි කෙනෙක් නැහැ. මම මොනවද කරන්නද? කවුරුවත් නැති තැනක අපි මොනවද කරන්නද? අපිට කිසි දෙයක් හිම කරගන්න බෑ. මේකට යටත් වීම හැර ඒ කරගෙන දැති රෝධීට බෙල්ල තියෙන කෑර වෙන කරන්න දෙයක් නැහැ. ලෙඩ වෙනවා, මාළු වෙනවා. ආදරය කරන අය ඈත් වෙනවා. එක්ක ළඟින් හිටියත් ආදරේ කියන එක නැති වෙලා යනවා. දැන් මේවා වෙනවා. ඉතින් අපි වෙනකොට ඒ ළඟින්ම ඉන්න පුද්ගලයා අල්ලා ගන්නවා. මේ ධර්මතාවයක් අපිට වදින්නේ යම් දෙයක් කරහානේ. දැන් ගුරුත්වාකර්ෂණය තිබ්බට ඒක ඇවිල්ලා කෙලින්ම අපිට කතා කරන්නේ නැහැනේ. මොනව හරි දෙයක් බිමට කෝපියක් බිමට. කවුරු හරි අපේ ඇඟේ හැප්පෙනකොට අපි වැටෙනවා. අපි ඇඟේ හැප්පෙකන හැප්පුණු පෙනාට හේතුව දානවා. ඔය හැප්පුණු නිසා තමයි වැටුනේ. මේ වැටුණු නිසා තමයි අත කැඩුනේ, පාය කැඩුනේ, තුවාල වුනේ, හීරුනේ, ලුව තුවාල වුනේ කියන්න පුළුවන්. හැබැයි ඉතින් අර ගුරුත්වාකර්ෂණය නිසානේ වැටුනේ, හැප්පුණු නිසා නෙවෙයිනේ. හැප්පුණත් වැටෙන්නේ නැහැ ගුරුත්වාකර්ෂණයක් නැත්නම්. හැබැයි කවුරුවත් ගුරුත්වාකර්ෂණයට බනින්නේ නැහැ. එම හිතෙන්නේ නැහැ කාට. දොස් කියන්නේ හේතුව දාන්නේ, වගකීම පටවන්නේ, පැමිණිලි කරන්නේ අර හැප්පුණු කෙනාට. හැම විටම මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ දෙයක් හරහා, ඔව් කෙනෙකු හරහා. කෙලින්ම ධර්මතාවයකට ක්‍රියාත්මක වෙන්න බැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ ධර්මතා හැම විටම භෞතික දෙයක් හෝ සජීවී කෙනෙකු හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ ඕනෑම ධර්මතාව. ධර්මතාවයේ පේන්නේ අපිට, පේන්නේ අපිට, දැනෙන්නේ අපේ ඇඟේ, වදින්නේ අපිට, ඇහෙන්නේ අර දෙය. ඒක නා එතනදී ඒ නිසා අපි සැපක් නම් විඳින්නේ, ඒ සිදුවීම නිසා අපිට සුවයක් නම් ලැබෙන්නේ, සැපක් නම් විඳින්නේ, සතුටක් නම් අත්දකින්නේ. එතකොට අර දෙයට ඔය කෙනාට අපි ඇලෙනවා, බැඳෙනවා, ලෝභ කරනවා, හිතනවා එයා තමයි ඒ සතුට, ඒ සැප, ඒ සුවය දුන්නේ. ඔය දෙය කෙනා හරි දෙය හරි තමයි. ඉතින් මේ ඇත්ත මොකද්ද? ඒ කෙනා හරහා ධර්මතා ටිකක් ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීම නිසා කිසියම් දැතිරෝධ ටිකක් පෙරලීම නිසා සතුට කියන ප්‍රතිඵලය ආවා. සැප කියන ප්‍රතිඵලය ආවා. සුවය කියන ඒ ඵලය ආවා. හැබැයි කිසිම ධර්මතාවයක් ගැන අපි හොයන්න යන්නේ නැහැ, අපිට එම හැඟීමකුත් නැහැ. අපි ඒක කෙලින්ම හේතු කරනවා එතන හිටිය කෙනාට එතන තිබුණු දේ. එම හේතු කරලා අපිට පේන්නේ ඒ ටිකනේ. ඉතින් ඒ කෙනත් එක්ක හරි ඒ දෙයත් එක්ක හරි අපි ඔන්න සම්බන්ධතාවයක් හදාගන්න. එය ධනාත්මක සම්බන්ධතාවයක් අපි හදාගන්නේ අර ප්‍රතිඵලය සුවදායක නම්, ප්‍රතිඵලය මිහිරි නම්, ප්‍රණීත නම්, සුන්දර නම් හදාගන්නවා ධනාත්මක සම්බන්ධතාවය. එබඳු සම්බන්ධතාවයක් හදාගන්නේ ඇයි? ඒ ධනාත්මක සම්බන්ධතාවයක් හදාගන්නේ අර අත්දැකීම තව ඕනේ නිසා. ඒක අතාරින්න කැමතිද? තව ඕන. වැඩියෙන් ඕන. අපි හිතනවා මෙයා තමයි දුන්නේ. මේ දෙය තමයි දුන්නේ මට. ඒ පිළිබඳ ඊට පස්සේ කුමක්ද වෙන්නේ? හිත සැලසුම් හදන්න පටන් ගන්න. එක එක ප්ලෑන්ස් ගන්න. හිත වැඩියෙන්ම කරන දේ තමයි ප්ලෑන් කිරීම. එහෙම ප්ලෑන් නොකරන වෙලාවක් හොයාගන්න අමාරු. මොනවා නොකරන වෙලාවක් තිබුණත් හිත අනිත් කිසිම දෙයක් නොකරන වෙලාවක් තිබුණත් සැලසුම් නොකරන වෙලාවක් හොයාගන්න හරියමයි. නෑමවත්. ඉතින් මේ හිතේ වැඩිම වෙලාවක් ගත කරන, වැය කරන කාර්යභාරය විදියට තේන්නේ සැලසුම් කිරීම. ඊට තමන්ගේ පළවෙනි බාර දූර වගකීම රාජකාරී විදියට බාර අරගෙන තියෙන්නේ ප්ලෑන් කිරීම. ඉතාම සරල මට්ටමින් පටන්ගෙන සියුම් මට්ටමින් නළු ගොරෝසු සංකීර්ණ මට්ටම් දක්වා ඔය සැලසුම් කිරීම වෙනවා. ඒකට දහමේ විවිධ ඒ ස්ථානවලට ඒ ස්වභාවයන්ට අනුව සරල බව, සියුම් බවේ ඉඳලා සංකීර්ණ බවට එනකොට පැටලවිලා පඹගාලක පැටලවෙන තැනට එනකල් එක එක නම් දීලා තියෙනවා. විතක් කියන තැනින් පටන්ගෙන සඤ්ඤා විතක් එහෙම ගිහිල්ලා සංකාර ප්‍රපංච දක්වාම නැන්දී. කොටින්ම සංසාරේ කියන්නේම සැලසුමක්. පටලැවුණු සැලසුමකට තමයි සංසාරේ කියන්නේ. ඒතර මේ තියෙන්නේ අර ධනාත්මක සැලසුම් පමණක් නොවේ. ඒතර කිසියම් ධර්මතා ටිකක් වෙනත් දිශාවකට කරකුණාම ඇති වෙන ප්‍රතිඵලය, ඒ කියන්නේ අපි විඳින දේ දුක වෙන්න පුළුවන්. ලොකු අපහසුවක් දැනෙන්න පුළුවන්. එහෙම දැනනකොට ඔන්නේ ඒ ධර්මතා කරකැවෙන්නේ තව දෙයක් කරහා. පිට ඒක අපි ළඟටම එන්නේ දෙයක් කරහා. කෙනෙකු හරහා. කෙනෙකු බනින්න පුළුවන්. ගහන්න පුළුවන්. තියෙන දෙයක් උදුර ගන්න පුළුවන්. මිගිල වේ උදුර ගන්න පුළුවන්. කණ්ඩ ගත්ත දේ උදුර ගන්න. දැන් අපිට පේනවා රිලේට් කරලා උදුර ගත්තා. හැබැයි ඒක පිටිපස ධර්මතා තියෙන්න පුළුවන්. ධර්මතා තමයි. ධර්මතා තමයි රිලවව මෙහෙවන්නේ මේ තියෙන දේ උදුර ගන්න. ඒක රිලවට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. රිලවට කොහොමද පේන්නේ ධර්මතා? අපි බලන්නෙත් නෑ, ධර්මතා හොයන්නෙත් නෑ, අපි රිලවත් එක්ක තමයි ප්‍රශ්නේ හදාගන්නේ. ඉතින් එහෙම මේ එහෙම රිලව් රිලව් විතරක් නෙමෙයි, ඉතින් අපි රිලව් කියමු, එහෙම රිලව් අරහා විවිධ වූ අසුභ අයහපත් ධර්මතා ක්‍රියාත්මක වෙනවා. ඒ වීමේ ප්‍රතිඵලයක් විදියට කායික දුක් ඇති වෙනවා. කායික වේදනා ඇති වෙනවා. මුදල් හානි වෙනවා. තියෙන මුදල් නැති වෙලා යනවා. එහෙම නැත්නම් ලැබෙන්න තියෙන මුදලක් නොලැබී යනවා. හිතවත් කෙනෙක් අහිතවත් වෙන්න පුළුවන්. හිතවත්කම තිබුණත් එයා භෞතිකව ඇත්වෙන්න සිදු වෙනවා. අකමැතිම කෙනෙක් එක්කලා ගීමෙ ඉන්න වෙනවා. මේ වගේ මේ දේවල් වෙනවා. ඒ වෙන්නේ ධර්මතා නිසා. අපිට ධර්මතා කාටවත් කියන්නේ අපි තුම කෙනෙක් බණිනවා කියලා අපිට ඒ බණින කෙනා දන්නේ නැහැ. එයාව එයා ලව්ව මේ තව කෙනෙකුට බණ්නවන්නේ ධර්මතා කියන්නේ. දන්නේ නැහැ. බණින කිසිම කෙනෙකු දන්නේ නැහැ මේ තමන් ලව්ව බණ්නවන්නේ ධර්මතා බව. බැනුම් අහන කෙනා දන්නේ නැහැ බැනුමක් අහන්න උනේ ධර්මතා නිසා කියලා. මෙතන මේ දෙන්න විතරයි. මෙයාට මෙයා හපේනවා, එයාට මෙයා හපේනවා. බණින කෙනාට බැනුම් අහන කෙනා, බැනුම් අහන කෙනාට බණින කෙනා. ඉතින් මේ දෙන්න මේ පෞද්ගලික ප්‍රශ්නයක් කරගන්නවා. ඒකට ඇති කරගන්නවා එතනදී ඒත් සම්බන්ධතාවයක්, ඍණ සම්බන්ධතාවයක්. ඒක ධනාත්මක සම්බන්ධතාවයක් නොවේයි. ඍණාත්මක සම්බන්ධතාව. මෙතෙක් නොතිබුණු අලුත් සම්බන්ධතා ඇති වෙන්නේ ওই විදිහ. මූලික වශයෙන් සම්බන්ධතා දෙකක් ඇති. තව තුන් ආකාරයක් තියෙනවා. නමුත් අපි මෙතනින් නැවැත්තුවොත් මේ හැම අත්දැකීමක් නිසාම නොතිබුණු අලුත් සම්බන්ධතාවයක් ඇති. එක්කෝ ලෝභී සම්බන්ධතාවයක්, ලෝභී සබදියාවක්, නැතිනම් ද්වේෂී සම්බන්ධතාවයක්. මේ ලෝභයයි ද්වේෂයයි දෙක මානසිකයි. එක කනේ බැනුමහන්නේ ඇහෙන කනට වුණාට කන නෙමේ ලෝභය ඇති කරගන්නේ හෝ ද්වේෂය ඇති කරගන්නේ. ඒ බණින කෙනා බණින්නේ කටින් වුණාට ද්වේෂය අඳුනන්නේවත් නැහැ. පටේ තියෙන එක දතක්වත්, ඒ දිවවත්, ගුරවත්, සරතන්තුවත් එකක්වත් ද්වේෂය කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ඒව ද්වේෂයෙන් නිදහස්, ලෝභයෙන්ුත් නිදහස්. මේ ලෝභයෙන් ද්වේෂයෙන් නිදහස් වුණාට ඒ භෞතික දේවල් මනස නිදහස් නැහැ. ඒ දෙදෙනාගේම මනස් නිදහස් නැහැ. බණින කෙනා කොහොමද ද්වේෂයෙන් බණින්නේ? ආ ඉස්සලම් ද්වේෂය නැමැති ධර්මතාවයේ රැක වුණාම තමයි එයා බණින්න පටන් ගන්න. හැබැයි ඒක එන්නේ සැලසුමක් හදලා. ද්වේෂය ආව පමණින්ම බණින්න බෑ. ද්වේෂයේ හිතට ආවම ඊළඟට එයා සැලසුමක් හදනවා. ඒ ද්වේෂය දනුව ක්‍රියා කරන්නේ. ඒත් ද්වේෂයේ හිතට එන්නේ තව ධර්මතා නිසා. ඊට කලින් එයාගේ හිතේ දුකක් තියෙන්න ඕනේ. ඒ හිත අසතුටින් තියෙන්න ඕනේ. අසතුටක් නැති හිතකට ද්වේෂයක් ඇතුල් වෙන්න බෑ. එක ධර්මතාවයි. මේ ධර්මතා මේ වලට උඩින් යන්න බෑ. බයිපාස් කරන්න බෑ. ඒතර මුලින් තියෙන්න ඕනේ අසතුට. කිසියම් සිදුවීමක් නිසා හිතත් අසහනයටපත් වෙනවා. බලාපොරොත්තු කඩවෙන්නේ. බලාපොරොත්තු කඩවීම තුළ විඳින්නේ අසතුටක්. ඒ අසතුටක් ඇති වුණාම තමයි අසතුට කියන ප්‍රතිරෝධයේ කරකැවුණාම තමයි ද්වේෂයති කියන ප්‍රතිරෝධයේ කරකැවෙන්නේ. අසතුට කියන ප්‍රතිරෝධයේ කරකැවෙනකොට කවදාවත් ලෝභී ප්‍රතිරෝධයේ කරකැවෙන්නේ නැත. එහෙම නෙවෙයි. ඉතින් සතුට කියන ප්‍රතිරෝධයේ කරකැවුණාම තමයි ලෝභී කියන ප්‍රතිරෝධය කරකැවෙන්නේ. සතුට කියන දැතිරෝධය කරකැවෙන්න නම් බලාපොරොත්තුවක් ඉටු වෙන්න ඕන. අඩ වුණාම නෙවෙයි ඉටු වුණාම. දැන් මේ විදිහට මේක ඉවරයක් නෑ. හොයන් ගමන් මුලට යන්න තව තව හම් වෙනවා. ඒක ඉවරයක් නෑ. එනිසා තමයි එහෙම හොයන්න එපා කියලා තියෙන්නේ. එහෙම කෙලවරක් නැති නිසාම හොයන්න යන්න එපා. එක තැනකින් නවත්තන්න. ඒ නැවැත්තිය යුතු තැන මොකද්ද කියන එකත් අපි හඳුනා ගන්නට ඕනේ. කොහොම හරි අතර මෙතෙක් දැන් ඒ අපි තුන් බයිනවා කියලා ඒ බණින කෙනා නොතිබුණු ද්වේෂයක් එයාගේ ඇති වෙනවා. ඒ ඇති කරගෙන තමයි බණින් ඇති වුණාට පස්සේ බැනුම් අහන කෙනා එයාටත් මෙතෙක් නොතිබුණු ද්වේෂයක් අර බැනුම් අහනකොට ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්නත් පුළුවන් ඇති නොවෙන්නත් පුළුවන්. එයාට ඒ නිදහස තියෙනවා. බැනුම් අහන කෙනාට නිදහසක් තියෙනවා. මේ බැනුම් අහලා මම ද්වේෂයක් ඇති කරගන්නවද නැද්ද කියන නිදහස තියෙනවා එයාට. හැබැයි බණින කෙනාට ඒ නිදහස නැහැ. එයා ඒ ගොදුරක් බවට ඉත්තේකු බවට පත් වෙලා ඉන්නේ. ඒ නිදහස එයාට තිබුණා අර සැලසුම ක්‍රියාත්මක කරන්න කලින්. ඒ අර ද්වේෂය ආවහම් ප්ලෑන් එකක් හදනවනේ. ඒ ප්ලෑන් එක එක්ක හදන්න නැතුව ඉඳ තිබ්බා. එහෙම නැත්නම් හැදුවත් ක්‍රියාත්මක නොකර ඉඳ තිබුණා. ඒ නිදහස අහිමි වෙනවා ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත පළවෙනි තත්පරේම. පළවෙනි මොහොතේම ඒ බණින කෙනා තමන්ගේ නිදහස අහිමි කරගන්න. එයා නිදහස් නෑ. එයා වහලේ. 100%ක්ම වහලේ. අප්‍රමාණ වූ ධර්මතා වල වහලෙක් බවට පත්. අප්‍රමාණ වූ ධර්මතා වල වහලෙක්. හැබැයි මේ පැත්තේ බැනුම් අහන කෙනා එයා තාම වහල් වෙලා නැහැ. එයාට නිදහස තියෙනවා. තරහ ගන්නවද? තරහක් ආවත් ඒ තරහ අනුව සැලසුමක් හදනවද? රිටර්න් එක දෙන්න සැලසුමක් හැදුවත් ඒ සැලසුම අනුමත කරනවද? ක්‍රියාත්මක කරනවද? නැත්තම් වෙනස් කරනවද? අත්හරිනවද? අලුත් සැලසුමක් හදනවද? අන්න ඒ නිදහස 100ට 100ක්ම තියනවා මේ පාර්ශවයේ. පස් ආකාරයක සැලසුම් දැක්කා. සැලසුමක් සැලසුම් හදන්න පුළුවන් ආකාර පහක් තියෙනවා. එකක් නෙමෙයි. පළවෙනි එක තමයි තියෙන දේ දිගටම තියාගන්න plan කරගන්න කරන්න පුළුවන්. දෙක වෙනස් කරන්න plan කරන්න පුළුවන්. තුන්වැනි එක දුරස් කරන්න plan කරන්න පුළුවන්. හතර නැති කරන්න plan කරන්න සම්පූර්ණයෙන්ම විනාශ කළ දාන්න plan එකක් ගන්න පුළුවන්. පහ මෙතෙක් නොතිබුණු දෙයක් අලුතින්ම එකතු කරන්න plan කරන්න. එතකොට මේ අපිට මේ නිදහස් පහ තියෙනවා. පස් ආකාරයක පංචවිද ස්වාධීනත්වයක් තියෙනවා. මේ කාරණේ අඳුනා ගන්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් මෙහෙම හැකියාවන් පහක් තියෙනවා. ඕනෑම සිදුවීමක ඕනෑම දෙයකට මුහුණ දීමේදී අපිට අවස්ථා පහක් තියෙනවා. එකක් නෙමෙයි පහක් තියෙනවා, දෙකකුත් නෙමෙයි. බලන්න මොනතරම් නිදහසක් තියෙනවා. අවාසනාව මේ බව නොදන්න මේක දකින්නේ නෑ. එහෙම දැකීමක් මේක දැන ගැනීම තියාගේ දැකීම. ඒ නොදැකීම නිසා වෙන්නේ මොකද්ද? පුරුදු තීන්දුවලට යනවා. ජීවිත කාලේ වැඩිපුරම පුරුදු වෙලා තියෙන තීන්දුව නොහිතාම ගන්න. තීරණාත්මක අවස්ථාවලදී හිතවතුනි විශේෂයෙන් අනපේක්ෂිත සිදුවීම් වෙන විට බලන්න අපි අපේ ප්‍රතික්‍රියා මොනවද? ඒවට අපි උත්තර දෙන්නේ කොහොමද? ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? බැලුවහම පේනවා වැඩි කාලයක් ජීවිතේ පුරුදු කරලා තියෙන විදිහට තමයි එතනදී අපි හැසිරෙන්නේ. වැඩි කාලයක් පුරුදු කරලා තියෙන විදිහට අද හැසිරුණාම වෙන්නේ ඒ පුරුද්ද තවත් දිගට යනවා, තවත් බලවත් වෙනවා. හෙට ඒ සිද්ධියෙන් භාගයක් වෙනකොටම මේ පුරුද්ද දෙගුණයක් වෙලා උඩ පනින්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කාලයක් යනකොට මෙතන පුරුදු ටිකක් විතරයි තියෙන්නේ. පුරුදු මම නෑ. ඒ නම තියෙන්න පුළුවන්, නම මොකක්ද ඇහුවොත් නම කියන්න පුළුවන්, වයස කියන්න පුළුවන්. හැබැයි ඒවා එකක්වත් එතන නෑ. නම නෑ එතන. අපි හොඳ නම තියාගන්න ඕනි කියලා කියනවා. නම කැත කරගන්න හොඳ නෑ, නම නරක් කරගන්න හොඳ නෑ, නම නමේ ගෞරවය තියාගන්න ඕනේ මොනවා හරි කියනවා. ඒව නෑ. පුරුදු වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ ඔය නම නැතිලා. ඊළඟට අපි සමාජ තත්ත්වයක් ගැන හිතනවනම් ඒවත් නැතිලා. පුරුදු ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ඒ සමාජ තත්ත්වයක් තමයි. ආගම නැතිලා බලන්න, කෝපයක් ආවහම, කෝපයක් නෙවෙයි ලෝභයක් හරි මොකක් හරි ආවහම, ප්‍රබලව ආවහම මොන ආගමේ දින්නේ කියන එක අදාළ නැහැ. පුරුද්ද අහන්නේ ඔයා බෞද්ධද, හින්දුද, කතෝලිකද, ඉස්ලාම්ද, ඔයා මේ විද්‍යාත්මකව හිතන කෙනෙක්ද, ඒව එකක්වත් අහන්නේ නැහැ. තරහක් ආවහම කාට හරි බනින්න ඒ තරහ ගණන් ගන්නෙම නෑ. අපේ ආගම උපතින් ආපු ආගම අධානාගම ගණන් ගන්න. අපව පත් කරනවා අනාගමික කෙනෙක් බව. ඒ මොහොතේ ආගමක් නෑ, ජාතියකුත් නමකුත් නෑ, සංස්කෘතියකුත් නැහැ, වයසකුත්. වයස මොකද්ද? ඒකත් අධ්‍යාපනයේ උගත්කම තියනවා කියන්නේ ලොකු ඒවත් නැහැ. එතකොට යන ලෝකෙත් බලටපත් ඒ මොහොතේ අර සියල්ලම අහිමි කරන කුරුද්දකට පුළුවන් ජීවිත කාලයක් ගොඩනගාගත් සියල්ලම එක මොහොතකින් අයින් කරන්න. බොහොම වැදගත් රැකියාවක් කරන්න පුළුවන්, කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම නිකමෙක්ම බවට පත් කර, නිකමෙක් බවට පත් කළා. එහෙම කළොත් තමයි පුරුද්දකට පුළුවන් එයාව අතපොළුවක් කරගන්න. එතකොට පුරුදු විසින් අතකොළු බවට පත් කරනු ලැබූ කෙනෙකුට තමා සත්වයා කියන්නේ. එයා ඕන එකක් කර. එයා සතෙක්. එයා ඕනම දෙයක් කර. ඒ නිසා එබඳු සතෙකු අතින් මොනදේ වෙයිද මොනදේ නොවෙයිද හරියටම තිතට අකුරට ඉලක්කමට අනාවෙක කියන්න බෑ. මෙතෙක් කල් මොනවද කළේ මොනවද නොකළේ ඒ ගැන කියන්න පුළුවන්. ඒ අතීතයේ පමණයි ඇත්ත. සත්‍යයක් කියා දෙයක් තිබෙනවා නම් සතෙකුට ඒ අතීතේ පමණයි. සතෙක් කියලා කියන්නේ සත්වෙක් කියන්නේ ඔතන ඉන්න කෙනෙක්. පුරුදු විසින් නටවනු ලබන රූපත. පුරුදු කියන්නේ ධර්මතා. ඒ රූකඩේ කොයි පැත්තර නටයිද කරණං ගහයිද පෙරලෙයිද ඒව ගැන අනාවැකි කියන්න බෑ. අනාවැකි කියන්න පුළුවන්. අනාවැකි නෙමෙයි ඇත්ත තියෙන. මොකද්ද? එයා නටපු නැටුම් ගැන කියන්න පුළුවන්. මෙන්න මේ නැටුම් නටලා තියෙනවා, දව් අල්ලලා තියෙනවා, පිළුම් ගහලා තියෙනවා, කරණං ගහලා තියෙනවා. එච්චරයි. හැබැයි ඊළඟ මොහොතේ මොකක් කරයිද, කුමක් කරයිද, කුමක් කියයිද කියන්න බෑ. දැන් එහෙම කෙනෙකුට තමයි දහම පෘතග්ජන පුදුජ්ජන පුහුදුන් කියා කියන්නේ. අපි ආඩම්බරින් කියනවා පෘතග්ජනයි කියලා. මොනවා හරි කරන්න කියලා නම් පෘතග්ජනයි. පෘතග්ජන මේ පෘතග්ජන කියනවා නම් සහයම කියන්න කැමති නම් සහ එතන අපි දිගටම ඉන්න කැමති නම් අපි ඉන්න හැම තැනක එතන මම නැත. මම නැහැ. හිතේ තියෙන්න පුළුවන් මම කියන හැඟීම උපරිමයටම තියෙනවා. පුහුදුන් හිතක උපරිමයටම තියෙනවා මම කියන හැඟීම. හැබැයි මම නැහැ. මගෙන් හිස්සේක මම නැහැ. මම කියලා පිළිගන්න සදාචාරයක්, මම කියලා පිළිගන්න ඇගීම් ටික, ආගමක් අදහන දර්ශනය ඒවා එකක්වත් එතන නෑ ක්‍රියාත්මක වෙන්න කියලා. ඒවා මුලදී දැනුම විදිහට තියෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණයෙන්ම පුරුදු විසින් පාලනය කරලා පුරුදු විසින් නටවල. ඒ නිසා පුහුදුන් ස්වභාවය ගැන පෘතග්ජන ස්වභාවය ගැන කියන්නේ උපරිමයට මමත්වේ තියෙන සක්කාය දිට්ඨිය උපරිමයට තිබ්බට මම නෑ එක. මම නෑ. සක්කාය දිට්ඨිය එක මම තව එක. ඒ නිසා තමයි දහම කියන්නේ මට ඕන විදිහට මට ඉන්න බෑ කියන්නේ. ඒ පුහුදුන් ස්වභාවය ගැනයි කියන්නේ. පුහුදුන් හිත ගැනයි කියන්නේ ඒ හිතටම ඕන විදිහට ඉන්න බෑ. ඉතින් මේ ධර්මතා ගැන අපිට තව එහාට පළල් වෙන්න ගැඹුරු වෙන්න කතා කරන්න පුළුවනි. ඉතින් එහෙම බයක් එනවා කිව්වේ ඒකයි. මේ ස්වභාවය දකින්නකොට ලොකු බයක් එන්නේ. සතුටක් නෙමෙයි, සතුටක් වෙනම සතුටක් එනවා. හැබැයි ඉස්සෙල්ලා ඇති වෙන්නේ ලොකු කම්පනයක්. නොහිතන ඕනම දෙයක් වෙන්න පුළුවන්. අපේ අතින් වෙන්න පුළුවන්. පුහුදුන් කියන ඒ ස්වභාවය අපි ඉන්න තුරු කියන්න බෑ මෙන්න මේ දේ අපේ අතින් නොවේ කියලා. උනේ නැහැ කියලා කියන්න පුළුවන්. තාම උනේ නැහැ. හැබැයි නොවේ කියන්න බෑ. හරි අසරණයි. ඒ පුහුතුන් ස්වභාවයේ තරම් පෘථග්ජන ස්වභාවයේ තරම් අන්ත අසරණ දිලිදු දරිද්‍ර අනාත තවත් දෙයක් මේ විශ්වයේ නැහැ. විශ්වයේ හුඟක් දේවල් තියෙන්න පුළුවන් අසරණ. දූවිල්ලක් ගත්තත් ඒක අසරණයි. ඒක ලියාට ඕන තැන ඉන්න බෑ, ගහගෙන යනවා. වතුර බින්දුවක් ගත්තත් අසරණයි. යාට ඕන ඉන්න බෑ. එක්ක වාසප වෙනවා, එක්ක පොළොවට උරා ගන්න. හැම එකක්ම අසරණයි. විශ්වයේ නැහැ අසරණ නොවන දෙයක්. මේ හැම දෙයක්ම විශ්වයේ තියෙන අසරණයි. හැබැයි ඒ අසරණ දේවල් අතර අන්ත අසරණ පතුලටම දිලිඳු වුණු දේ තමයි පොදුන් බව, ප්‍රත්‍යක්ෂන් බව. ඒක මොනතරම් දිලිඳුද, මොනතරම් අසරණද, අනාථද කියන එක අපි දන්නේ. මේක අපිට තේරෙන්න පටන් ගත්තොත් ලොකු බයක් ඇති. හිතා ගන්න බැරි, දරා ගන්න බැරි තරම් දෙයක්. පුහුදුන් ස්වභාවය පාලනය කරන්නේ පුරුදුව. කුමි සතුන් ගත්තහම මීමැස්සන්, ඒ වගේ කුමි සතුන්, වේයන් වගේ අහලා තියෙනවා අපි. මේ ඒ රජින විසින් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයක සුවඳට හරි මොනවා හරි එකකට හරි තමයි ඒ අය පාලනය වෙන්නේ. ඒතර කොහෙට හරි යන්න කියලා රැගෙන ඒ හෝමෝන් මොනවා හරි පෙරමෝන්ස් නිකුත් කරාම, ඒ සුවඳ වර්ග නිකුත් කරාම ඒ රැළම යනවා. ආපහු හැරෙන්නේ නැහැ කවුරුත්. වෙන කොහෙවත් යන්නේ මග නවත්තන්නෙත් නැහැ. මැරිලා හරි වෙන අනුතුරක් කියලා හරි නවත්තුත් නිසා කියන මේ කාට හරි විඳින්න කියන එක විඳිනවා. ඒ විඳාම එයත් මැරෙනවා. හැබැයි ඒ වුණත් එයාට බෑ නවත්තන්න. ඒ විඳින සතත් මැරෙනවා. තමාට ඒ විදුම් කන කෙනා මැරෙන්නේ නැහැ. මිමස්සෙක් විද්ද, බඹරෙක් විද්ද කියලා. ඒ වුණාට ඒ සතා මැරෙනවා. තමන් මැරෙනවා. මැරෙන් මැරුණත්, මැරෙන බව දැනුණත් එයාට ඒක නවත්තන්න බෑ. ඊටත් වැඩිය අසරණයි පුදුම් පිට. ඉතින් මේක ආඩම්බරයට කාරණයක් නෙමෙයි පෘථග්ජන කියන එක. අපි සාමාන්‍ය අය, අපි එච්චර දියුණු වුණු අය නෙමෙයි. ඒවට වෙලාවක් තිබුණේ නැහැ. මේ ඕනකම් පොඩි කාලේ ඇති වුණේ නැහැ. පොඩි කාලේ මේ අවස්ථා තිබුණේ නැහැ. දැන් උනත් අවස්ථා අවකාශයක් නැහැ. මේවා මේට අපිම රැවටෙනවා මිසක් වෙන කවුරුවත් රැවටෙන්නේ නැහැ. මේවා කියන හිත මේවට රැවටෙනවා මිසක් වෙන මිනිස්සෙක් රැවටෙන්නේ නැහැ. ඒවට වෙන මිනිස්සු ඔක්කොම රැවටුණත් ඒවට ඒ අයට බෑ අපිට දවුවක් කරන්න. මේ ධර්මතාවයක් වෙනස් කරන්න බෑ. මේ ලෝකෙ ඉන්න කෝටි 600ම උත්සාහ කළා. අපිට අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න තියෙනවා නම් කිසියම් ධර්මතාවයක්, ඒ ධර්මතාවය නවත්තන්න බෑ. මේ මුළු කෝටි 600ම ඊට විරුද්ධව ක්‍රියාත්මක වුණා. එතින් අපි වකාට කිව්වත් වැඩක් නැහැ. එයා යන අනුකම්පාවක් ඇති කරයි, සුසුම් හෙලයි, මොකද්ද කරන්න පුළුවන් උදව්ව කියලා එච්චරයි. බුදුන් කෙනා බුදුන් කෙනාම තමයි. එතකොට හිතවතුනි මේ එක පැත්තකින් පුරුදු. දැන් පුරුදු වෙන්නේ මොනවටද? අපින් වෙන ක්‍රියාවලට. අපිට වෙන දෙයට නෙමෙයි පුරුදු ක්‍රියාත්මකේ. ඒවා පුරුදු වලින් පරිබාහිර දේවල්. ඒතර යමක් වුණාම ඒකට අපි කොහොමද මූණ දෙන්නේ? ඒකට අපි කොහොමද උත්තර දෙන්නේ? ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? අන්න එතනදී තමයි පුරුදු ක්‍රියාත්මක වෙන්නේ. පුරුදු කියන්නේ ධර්මත. ඒ පැත්ත. එතකොට මේ පැත්තෙන් මොන විදිහේ පුරුදු අපිට තියෙනවද? දැන් පුරුදු කීයක් තියෙනවද? අපි කවුරුවත් දන්නේ නැහැ. කිසිම කෙනෙක් දන්නවද? තමන් මම කියන එක ඇතුලේ මොනතරම් පුරුදු තියෙනවද? තියෙන පුරුදු සංඛ්‍යාව. මොන එකක් දෙකක් හඳුනාගන්න කියලා. නමුත් ඒ විතරයි. මොනතරම් ඒ වයින් ක්‍රියාත්මක වෙලා තියෙන එකක් දෙකක් වෙනවා. නමුත් පුරුදු තියෙනවානේ දිගු කාලීන පුරුදු, කෙටි කාලීන පුරුදු වශයෙන් පුරුදු. ඇත්තටම අපි දන්නේ කෙටි කාලීන පුරුදු ටික විතරයි. හැබැයි ඈතින් පුරුදු වෙච්ච දේවල් තියෙන්න පුළුවන් යට තියෙන. අවස්ථාවක් එනකල් බලාගෙන ඉන්න පුරුදු. අහවල් පුරුද්ද නැහැයි කියන්න බෑ. එපමණටම දිගු කාලීන ඉතිහාසයක් අපි හැමදෙනාටම තියෙනවා. ඒ ඉතිහාසය තුල, ඒ සාංසාරික ඉතිහාසය තුල පුරුදු නොවුණු දෙයක් නැහැ. පුරුදු නොවුණු දෙයක් නැතුව වගේම ඒ හැම පුරුද්දක්ම සක්‍රීයව පවතිනවා යටි. අනේක තමයි භයානකම් පෘථග්ජනී ස්වභාවය. ඒ කවද හරි සංසාරේ දවසක යමක් පුරුදු වුණාද, ඒ හැම පුරුද්දක්ම ඉඩක් ලැබෙනකල් බලාගෙන ඉන්න. ජාන විද්‍යාවේ කියන්නේ පරම්පරාවේ 10කට 15කට 100කට යහරි කිසියම් ඥානයක් පාටදි තිබ්බද ඒක අවදාහරි පරම්පරාවක මතුවෙන්න පුළුවන්. ඒ කොහොම මතුවෙනවද, මොන හේතුවක් නිසා මතුවෙනවද කියන්න බෑ. හැබැයි මතුවෙන්න පුළුවන්. ඒ වගේ මේ පුරුදු මොන තරම් ඈත අතීතයක පුරුදු වුණත් පුරුද්දක් බවට පත් වුණාට පසුව එය මිය ඇදෙන්නේ නැත, මරණයට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සදාකාලිකයි. ඒක වෙනස් වෙනවා, වෙනස් වෙවි පවතිනවා. ඒ නිසා තමයි පුහුදුන් කෙනා අතින් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ආනතරි පාප කර්ම වෙන්න පුළුවන්. දරුණුම දේවනේ. ඒවා වෙන්නේ පෘථග්ජන කෙනා. ඒවයි කිසිම පෘථග්ජන කෙනෙකුට කියන්න බෑ. එහෙම නොවේ. වෙන්නේ නැහැ. මගේ අතින් නම් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි වෙන්න පුළුවන්. අම්මා තාත්තා මැරෙන්න පුළුවන්. තමන්ගේ අතින් අම්මා තාත්තා මැරෙන්න පුළුවන්. මරන්න පුළුවන්. දෙමව්පියන් අතින් දරුවන් මැරෙන්න. එතනින් පටන් ගත්තහම ඒකෙනි අමාරුම දේ නොවෙන්න ඕන දේ කියලා අපි හිතන එකක් වෙනවා. මේ පුරුදු තියෙන. ඒතර මේ ඒ පැත්ත. දැන් කිසියම් සිද්ධියකට අපි මුහුණ දෙන ආකාරය තීරණය කරන්නේ පුරුදු. ඒ පුරුදු විසින් තීරණය කරනු ලබන ඒ පුරුදු විසින් යෝජනා කරනු ලබන තීන්දු ක්‍රියාත්මක කරන නොවිමසා නොබලා ක්‍රියාත්මක කරන ඒ පදයට නටන ස්වභාවයට තමයි පුහුදුන් කියන්නේ ප්‍රත්‍යක්ෂණ කියන්නේ. ඊළඟ එක තමයි දැන් සිදුවීම් තියෙනවා ඒවා එළියෙන්නේ සිදුවීම්. කෙනෙක් බනිනවා, තව කෙනෙක් ආදරේ කතා කරනවා, වහිනවා, පායනවා, රැකියාවක් ලැබෙනවා, රැකියාව නැති වෙනවා. දැන් මේ සිදුවීම්. ඒ සිදුවීම් වෙන්නේ ධර්මතාන්. එතකොට එතන තියෙන ධර්මතා එකක් දෙකක් නෙමෙයි. ඒ එක ධර්මතාවයක් තමයි කර්මය. කර්මය කියන ධර්මතාව. එක ධර්මතාවයක් කර්මය. දෙක තමන්ගෙම කර්මයක් නිසා එහෙම වෙන්න පුළුවන්. තමන්ගෙම කර්මයක් නිසා තව කෙනෙක් බනින්න පුළුවන්. ඒතරෙ බනින කෙනා අනුන්ගේ කර්මයක අතීත කර්මයක වර්තමාන විපාකේ මෙයාට දෙන්න එයා අලුත් කර්මයක් කරගන්න. ඒතර එයා ප්‍රබල කෙනෙක් නෙමෙයි. ඒතර එයා අලුත් ප්‍රතිරෝධයක් කරපුවාන පටන් ගන්නවා. ඒක කොහෙන් කරකැවිලා 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 ගිහිල්ලා ආපහු බූමරංගයක් විදියට කවදා කොතනදී විදින්ත වේද මොන දෙන්න. කොහොමද ඒක වෙනම කාරණයක්. ඒක අපිට අදාළ නැහැ. අපිට අදාළ දේ තමයි මේ අපි මූණ දෙන සිදුවීම් වලින් සමහරක් අපේම කර්මය නිසා සිදු වෙන්න පුළුවන්. මොනවා කර්මය නිසාද වෙන්නේ, මොනවා කර්මය නිසා නොවේද උනේ කියලා කියන්න අපි දන්නේ. හැම සිදුවීමකම කර්මය ටිකක් හරි ගෑවිලා ඇති. කොහෙන් හරි කර්මය හේතු වෙලා ඇති හැම සිදුවීමකට. 100%ක්ම එකම හේතුවක් නිසා මොනවත් වෙන්නේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ 100%ක්ම එකම හේතුව නිසා. ඒතර හේතු මිශ්‍රණයක්. ඒ නිසා තමයි මම සංකාර කියන්නේ. සුද්ධ වූ දෙයක් ලෝකේ නැහැ. සුද්ධ වූ කියන්නේ 100%ක්ම පිරිසිදු දෙයක් නැහැ. මෙන්න මේ දේ විතරයි තියෙන්නේ කියලා කියන්න බෑ. එක දෙයක් තනි වුණු දෙයක් නැහැ කොහෙවත් භෞතික ලෝකෙත් නැහැ. හැම දෙයක්ම තියෙන්නේ අණුවක් විදිහට, පරමාණුවක් විදිහට, සංචිතයක් විදිහට, එකතුවක් විදිහට, කලාපයක් විදිහට. දහම කියන්නේ කලාප විදිහට තමයි තියෙන්නේ. සුද්ධ වූ දේවල් නැහැ. ඒ වගේම සුද්ධ වූ ධර්මතාවක් නෑ. මේ එකට පටලැවිලා තියෙන්නේ. ඒ ප්‍රතිශතයක් හොයාගන්න පුළුවන්. මේකේ කර්මය කොච්චර දුරට මේ සිද්ධියට කර්මය බලපෑවද? එතකොට ඒ කාලයේ බලපෑවද? දේශපාලනයේ බලපෑවද? ඒවා හොයාගන්න පුළුවන්. ප්‍රතිශත තියෙනවා. හැබැයි මේවා 100%ක්ම එකම හේතුවකින් මොනවත්ම වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මූණ පාණ්ඩ වෙන හැම සිදුවීමක් ඇතුළෙම 100.1%ක් හරි අපේ අතීත කර්ම හේතු වෙන්න පුළුවන්. එහෙම හිතන එක හොඳයි. අපිට කියන්න බෑ. නමුත් හැම සිදුවීමකදීම ඒ සිදුවීමක් වෙන්න අපේ අතීත කර්මයේ කොහෙන් හරි හේතු වෙන්න ඇති ඒකට මිශ්‍ර වෙන්න ඇති, පත්‍ය වෙන්න ඇති කියලා හිතන එක හොඳයි. අන්න ඒකත් හරි දැකීමක් විදියට දහමේ කියන එක හරි දැකීම. එහෙම දකින්න පුළුවන්. දකින්න පුළුවන් කියන හරියට විශ්ලේෂණය කළා මේ කිසියට මෙච්චරක් කියනව නෙමෙයි. එහෙම කියන්න බෑ. නමුත් අපි මූණ පාන ඕනෑම සිදුවීමකදී ඒ සිදුවීම වෙන්න මොනතරම් ප්‍රත්‍ය තිබ්බද, හේතු තිබ්බද, එයින් කර්මයක් එකක් වෙන්න පුළුවන්. අනුන්ගේ කර්ම නෙමේ, තමන්ගේම කර්ම. ඒ නිසා මොනතරම් අසාධාරණ සිදුවීමකට මූණ දෙන්න වුණත් එතන සාධාරණ හේතුවක් තියෙනවා. එබඳු ගැටලුවකට ප්‍රශ්නයකට අපව මැදි වෙන්න. අපි මොනතරම් කිව්වත් ඒක හරි අසාධාරණයි කියලා කොහෙන් හරි සාධාරණයක් තියෙනවා. සාධාරණයක් කියන්නේ එහෙම වෙන්න අපි දායක වෙලා තියෙනවා. කෙනෙකු ලව්ව අපිට බන්නවා ගන්න අපි කර්මයක් කළා තියෙනවා. මේ හිතනකොට මේක මොනතරම් පටලැවිල්ලක්ද කියලා තේරෙන්නේ කොහෙන් ලියන්නේ? කාටද මේක ලියන්න පුළුවන්? මේ කර්ම ගෙවලා ඉවර කරලා ලියන්න පුළුවන්ද? අනිත් අය වෙනස් කරලා ලියන්න පුළුවන්ද? මැරිලා මේක විසඳෙයිද? වෙන පළාතකට, වෙන රටකට ගිහිල්ලා, වෙන ලෝකයකට ගිහිල්ලා මේ අතීත කර්ම වෙනස් කරන්නත් බෑ. කරලා ඉවරයිනේ. අතීත පුරුදු වෙනස් කරන්නත් බෑ. ඒතරොත් මේ බාහිරින් වෙන සිදුවීම් වලට හේතු වුණු හේතු වෙනවා නම් අතීත කර්ම දේව වෙනස් කරන්නත් බෑ. ඒව කරලා ඉවරයි. මොනවා වෙනස් කරන්නද කියලා අපි දන්නේත් නෑ. දැනගන්න බෑ. වෙනස් කරන්න අපි දන්නේ නෑ. ඒව වෙනස් කරන්නත් බෑ. මේ පැත්තෙන් පුරුදු වෙනස් කරන්න ඒව කරලා ඒව දැන් පුරුදු වෙලා ඉවරයි. මොනතරම් පුරුදු වෙලාද අපි දන්නේ. අපි ඉන්නේ හිතවතුනි එහෙම ගිලින්ඩත් බැරි, වමාරන්ඩත් බැරි තැනක. උගුරේ මොකක් කර හිර වුණාම ඒ ගිලෙන්නේ නැහැ, එළියට ගන්න. දැන් එහෙම ඔබ තෝකෝත් කියන එහෙම තැනක ඉන්නේ. මේ පුහුදුන් සත්‍යා පුහුදුන් ස්වභාවයේ අන්න එහෙම තැනක හිර වෙලා තියෙනවා. එතන ආඩම්බර වෙන්න, සතුටු වෙන්න මෙලෝ දෙයක් නැහැ. ඒක බොරුවක්. කෙනෙක් එක්ක මොනවට හරි ආඩම්බර වෙනවා නම්, සතුටු වෙනවා නම්, උදාමයටපත් වෙනවා නම් එච්චර මෝඩකමක් තවත් නැහැ. අඬන්න දෙයක්වත් නැහැ. මේක ඇඬුවා කියලා විසඳෙන්නේ නැහැ. ඇඬුවා කියලා කේවල් කරන්න පුළුවන්. අපිට අඬලා කාගෙන් හරි උදව්වක් ගන්න පුළුවන්. හැබැයි මෙතන ඇඬුවා කියලා ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. ඇඬෙනවා. මේක පේන්න ඇඬෙනවා. හැබැයි ඇඬුවට වඩා නෑ කලක් නෑ. ඒ වෙනුවට දහම අපිට දෙන විසඳුම් ටිකක් තියෙනවා. හරිම සරලයි, හරිම ප්‍රායෝගිකයි. බොහොම සරල තැනකින් දහම කියනවා. හොඳ දේ පුරුදු වෙන්න. හොඳ දේවල් පුරුදු වෙන්න. ඉතින් හොඳ දේක් පුරුදු වෙන්න කල් දාන්න එපා. එක දැම්ම අදම පටන් ගන්න. මෙතෙක් කාලයක් එහෙම කළේ නැහැ කියන්නේ. හැබැයි එහෙම කියලා ඒ නිසා මං ඊට පස්සෙත් ඒ දේ කරන්නේ නැහැ කියලා කියනවනම් හිතනවනම් ගැලවීමක් නැහැ. මේ තියෙන ඉස්සරහට මොන කර්ම විපාක දෙන්න වේවිද දන්නේ නැහැ. ඒවා අපි දන්නේ නැහැ. ඒ කර්මයක් විපාක දෙනකොට අපි ඒකට මොන විදිහේ හැසිරීමක් වෙයිද ඒක දන්නේ නැහැ. නිසා මේක සහැල්ලුවට සරලව ලේසියට කම්මැලිකමට ගන්න තියෙන දෙයක් නෙමෙයි. බොහොම බැරෑරුම්ද මේක විතරමයි ජීවිතයක තිබෙන බැරෑරුම්ම ගන්න තියෙන කාරණා. අනිත් හැම එකක්ම ධනෙසින් පහල. අලුත් දේවල් පටන් ගන්න. අලුතෙන් යමක් පටන් ගන්න අලුත් හිතන්න අලුත් පුරුදු හොඳ පුරුද්ද අද ඉඳලා පටන් ගන්න. ඒ අලුත් පුරුදු පටන් ගැනීම තුළ අලුත් කර්ම තමයි සිදු වෙන්නේ. අලුත් කර්ම මේ පුරුද්ද කර්මයක්. කර්මයක් නොවන විදිහට යමක් පුරුදු වෙන්න බෑ. ඒකෙන් අලුත් කර්ම වෙනවා. ඒතර හොඳ පුරුද්දක් ඇති වෙනකොට හොඳ කර්ම තමයි අපි කරන්නේ. කල යුතු හොඳ කර්ම තුනක් දාමේ කියලා. ඒවා තමයි දාන, සීල, භාවනා කියලා කියන්නේ. ඊතනම කර්ම. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා මේ කියන්නේ දාන, සීල, භාවනා. එතකොට මේවා පුරුදු කරගන්න ජීවිතයට. දෙන්න පුරුදු වෙන්න. බෙදා ගන්න පුරුදු වෙන්න. ඒක තමන්ගේ අය එක්ක විතරක් නෙමෙයි තමන්ගේ නොවන අයත් එක්ක. සත්තුෙක්. සබා දහමත් එක්ක. ඊළඟට දුගී මගී අයත් එක්ක. ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා දන් දෙන්න තියෙන දේ බෙදා ගන්න පුරුදු වෙන්න. ඒ දානයේ එක හරි අකුරු තුනේ වචනයක් දාන අකුරු දෙකයි දීමත් අකුරු දෙකයි. ඒ අපි ඒක බොහොම ලඝු කොට ගන්නවා, ඈල්ලුවට ගන්නවා. නමුත් මේ දානය කියන්නේ විශ්වයේ තිබෙන තාම ප්‍රබලම ශක්තියක්, ධර්මතාවයක්. ඒක අර අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්, කරකවන්න පටන් ගන්න පුළුවන් මහා විශාල දතිරෝකයක් දානය. මේ ලෝකයේ කියන්නේ විෂම තැනක්. සම නැහැනේ ලෝකේ. කියන්නේ භෞතික වශයෙන් ගත්තත් මහ පොළොව සම නැහැ. විෂමයි. එක තැනක් උසයි, එක තැනක් පාතයි, එකක් බලක්, එකක් ගලක්. එක තැනක වතුර, තව තැනක කාන්තාරය, එක තැනක් සස්ත්‍රීකයි, තව තැනක් නිස්කාරයි. ඒ එහෙම තමයි. මේක විෂමයි. ඒ වගේම කෙනෙක් ලස්සනයි, තව කෙනෙක් ඇතයි, කෙනෙක් නිරෝගී, තව කෙනෙක් රෝගී, කෙනෙක් දුප්පත්, තව කෙනෙක් පෝසත්, කෙනෙක් හොඳයි, තව කෙනෙක් නරකයි. ඒත් මේ විෂමතාවය, අසමතුලිත බව තමයි ලෝකී ස්වභාවය. සමාන නැහැ. සර්ව සම ලෝකයක් නැත. සමහර විට ඔය අනාගත දේශනා, අනාගතය ගැන කියනකොට අපි අහලා තියෙනවා ඒකේතුම තීකා රාජධානියේ අනාගතයේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පහළ වෙන කාලේ සමාජ එහෙම සමාන සම සමාජයක් ඇති වෙන්න පුළුවන්. දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් තිබිලා නැහැ. දැනුත් නැහැ. අපි දන්න ඉතිහාසෙත් නැහැ. ලියවිච්ච ඉතිහාසෙත් සම සමාජයක් නැහැ. දැනුත් සම සමාජයක් නැහැ. සමයි. මේක සම කරන්න කොච්චර උත්සාහ කළත් කී දෙනෙක් උත්සාහ කරාද, ශාස්ත්‍රූන් වහන්සේලා මොනතරම් උත්සාහ කරාද, බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ නෑ සමාජය සම කරන්න. යුනිතුන් වහන්සේ සම සමාජයක් හැදුවා, භික්ෂු සමාජේ හැදුවා. ඒක ඇතුලේ ලොකු සමානාත්මතාවයක් තියෙනවා. හැබැයි සමාජයේ සම කරන්න උන්වහන්සේ උත්සාහ කළේ නෑ. නිරර්ථක දෙයක්. නිරර්ථක දෙයට උත්සාහ කළ කෙනෙකුට නෙමෙයි සම්බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ. නිසා කවුරු හරි කියනවා එක බුදුහාමුදුරන්ට බැරි වුණා කියලා, ඒ නොදැන කියන එකක් උන්වහන්සේ උත්සාහ කළේම නැහැ එහෙමද. එහෙනම් බුදුරජාණන් වහන්සේ කුල ભેදේ නැති කරන්න උත්සාහ කරා. ඒත් තාම කුල ભેදේ තියෙනවා ඉන්දියාවේ. එහෙම උත්සාහ කළේ නැහැ බුදුරජාණන් වහන්සේ කුල ભેදේ නැති කරන්න. එහෙම එකට නෙමෙයි උන්වහන්සේ බුදු වුණේ. ඊට වැඩිය වෙනස් ඉලක්කයක. ඒ ඉලක්කේ සාර්ථක වුණා. උත්සාහ නොකළ දේවල් ඒ විදිහට තියෙනවා තාම. ඉතින් මේ එහෙම සමාජයක් නැහැ. සම සමාජයක් නැහැ. මේවා අතර ලොකු විෂමතා තියෙනවා. ඒ විෂමතා නිසා විශාල පිරිසක් දුක් විඳිනවා. විෂමතාවේ නිසා මොනතරම් සත්තු දුක් විඳිනවා. බොන්න වතුර ටිකක් නැතිකම නිසා, හරියට හුස්මක් ගන්න නැතිකම නිසා, කන්න කෑමක් නැති නිසා, දෙඩට බේතක් නැති නිසා මොනතරම් සත්ත්ව සංඛ්‍යාවක් දුක් විඳිනවා. මිනිසුන් ඇතුළුව. ඒතර මෙහෙම ලෝකයක් තමයි හැදිලා තියෙන්නේ. ඒතර කවුරු හරි කියනවා නම් මේක මමයි නිර්මාණය කරේ කියලා, ඒ නිර්මාණය කරපු කෙනා නිර්මාණය කරලා තියෙන්නම අසාධාරණ ලෝකයක්. ඒ නිසා කවුරුවත් කියන්නේ මමයි ලෝකේ හැදුවේ කියලා. මේක මහා පාපයක්. කවුරු හරි එහෙම ලෝකයක් හැදුවා නම් ඒ කරලා තියෙන්නේ මහා පාපයක්. මේ කොහොම හරි හැදුවේ කවුරු වුණත්, කවුරුත් හැදුවේ නැතත් අපි ජීවත් වෙන්නේ එහෙම ලෝකේ. ඒ නිසා බෙදා ගැනීම විශාලම පින. මේ පින්කම් අතර ලොකුම පිනක් තමයි බෙදා ගැනීම දානි. ඒක කරන්න අමුතුවෙන් බෙර ගහන්න ඕනේ, පොඩි දාන්න ඕනේ. මොනතරම් අවස්ථා තියෙනවද අපිට තියෙන දේවල් බෙදා. අවශ්‍යනේ අපේ සිතිවිලි වෙනස් කර ගැනීම විතරයි. අපි හිතන අපිට මදි. මදි. ඉතව ගන්න ඕන. ලැබුණාම ඇති වෙනකල් ලැබුණාම බෙදා ගන්න පුළුවන්, දෙන්න පුළුවන්. නැති වෙන දේ බෙදා. ඒ එතන අලුත් පුරුද්දක් වුණා. දැන් පුරුදු නැති තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අලුත් පුරුද්දක් ඇති කරගන්න. එතන අලුත් ධර්මතා ටිකක් කරකැවෙන්න පටන් ගන්න. ඊළඟට සීලය. දෙවෙනි විසින් තමයි සීලය දහම දෙන්නේ. වචනේ සීලය. අනිත් කෙනෙක්ගේ කනට අපහසුවක් නොවන විදියට අපිට කතා කරන්න පුළුවන්. කනට කන රිදෙන්නේ නැති වෙන්න, එන හඬ අද අපිට පුළුවන් පාවිච්චි කරන්න තව කෙනෙක්ගේ කන පහසුවක් වෙන විදිහට. ඒක පින. ඊළඟට කියන දේ ඊළඟ ඉස්සලම හඬනේ ඇහෙන්නේ. හඬිනුත් පින් කරගන්න පුළුවන්. ඒක බෙර හඬම නෙමෙයි, පංචතූරි හඬ නෙමෙයි. අපේ කතා කරන හඬින් අපිට පින් කරගන්න පුළුවන්. කියන දේ මොකක්ද? ඊළඟට කියන දේ අන්න දෙවෙනිය. තව කෙනෙකුට වැඩක් වෙන දෙයක් කියන්න පුළුවන්. එයාට ප්‍රයෝජනයක් වෙන දෙයක් කියන්න පුළුවන්. එයාගේ හිතේ තියෙනවා නම් සතුටක්, සැනසෙල්ලක්, ඒක රැඳෙන, ඒක තියාගන්න උදව් වෙන, ඒක වැඩි වෙන්න උදව් වෙන දෙයක් කියන්න පුළුවන්. විතර අපි ප්‍රවෘත්ති නිවේදනය කරනකොට, කියන්නේ ප්‍රවෘත්ති අහන හැම දෙනාම ප්‍රවෘත්ති නිවේදකයන් බවට පත් වෙන්න අවශ්‍ය නැහැ. අහන්න ඕනෙත් නෑ. හැබැයි අහනවා කියන්නේ ඔච්චර එපයි කිව්වත් ප්‍රවෘත්ති අහනවනේ. හැබැයි ඇහුවට කමක් නෑ. ප්‍රවෘත්ති නිවේදකයන් බවට පත් වෙන්න එපා. ඒක මහා කර්මයක්. තව කෙනෙක්ගේ හිතක් විදෙන, හිතක් කෝපය ඇති වෙන, බිය ඇති වෙන, ඒක ඇත්තක් වෙන්න පුළුවන්. ඇත්තක් වුණ පමණින් කියන්න එපා. ඒක නිදහසට කාරණයක් නෙමෙයි මං ඇත්ත කිව්වා කියලා. ඒ නිසා තමයි සීලේදී වචනේට හතරක්ම දීලා තියෙන්නේ. වෙන කිසිම දෙයකට හතර නෙවෙයි, වචනේට හතරක් දීලා. හිංසාව ගැන කියන පුළුවන් තරම් හිංසාව අතාරින්න. මදුරුවෙකුට කූඹියෙකුට හරි වෙන හිංසාව අතාරින්න. මේක කරන්න පුළුවන් දේවල්. එතකොට ඔන්න සීලේ පැත්තෙන් අපි අලුත් කර්ම චක්‍රයක් කරකවන්න පටන් ගන්නවා. දානේ පැත්තෙනුත් කරකවනවා. මේ ටික ටික කරකවන්න කරකවන්න මේ පුරුදු බවට පත් වෙනවා. චරිත ලක්ෂණ බවට පත් වෙනවා. ඒ ඉතින් එනකල් තමයි අමාරු. අපි කියන්නේ පුරුදු නෑ, හුරු නෑ. මොන තරම් උත්සාහ කළත් හිතේ විදිහටම තමයි දේවල් වෙන්නේ, කියවෙන්නේ. නෑ එහෙම නෑ. මේක ටිකක් උත්සාහයෙන්, වීරියෙන් හරි දැකීමක් එක්ක පටන් ගත්තාම ටික කාලයක් යනකොට මේවා අර වේගෙන් කරකවෙන්න පටන් ගන්නවා. චරිත ලක්ෂණ බවට පත් වෙනවා. ඊළඟට භාවනාව. සමත භාවනාව ගැන තමයි එතන කියන්නේ. විවිධ පුණ්‍යක්‍රියාවල හිත තැන්පත් කර ගැනීම ගැන සැලකිලිමත් වෙන්න. ඒක කර්මයක්. හොඳ කර්මයක්. හිතන විදිය අඳුනගන්න. මේ විදියට හිතුවොත් මොකද වෙන්නේ? හිත කලබල වෙනවා නම් ඒකත් හරි. ඒ කාරණේ මොන තරම් වැදගත් වුණත් නොහිතා බෑයි කියලා හිතුවත් හිතන කතරයි. අපට කිසිම අයිතියක් නැහැ අපේ හිත කලබල කරගන්න. ඒක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. හිත කලබල වෙනකොට දැන් අපි හිත කලබල කරන්න ඕනේ. ඒක අපි කරන්න ඕනික. ඉන් පස්සේ අනිත් හැම එකක්ම ඒ කලබල වුණු හිත විසින් කලබල කරනු ලබනවා. එතකොට ලේ කෝප වෙනවා කියනවනේ. හිත කලබල වුණා ලේ නරක් වෙනවා. අපිට අයිතියක් තියනවද කාගේවත් ලේ නරක් කරන්නේ? කිසිම කෙනෙක්, අපිට වෙන කෙනෙක් කියලා එයාගේ ලේ නරක් කළොත් අපි එයාට පුළුවන් ඒකට උසාවියක්. තව කෙනෙක්ගේ ලේ විස කළොත් එහෙම අපි මොනම හරි උපක්‍රමයකින් එයාට ඒක අපරාධයක්. අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබෙන වරදක් අපි කළා කියලා. ඉතින් අපි හැබැයි ඒක අපේ පැත්තෙන් හිතන්නේ අපි අපිට කරගන්නවා කිසිම ගාණක් නෑ. ඒක අපරාධයක්. අර කාරණේ අපරාධයක් නම් මේකත් අපරාධයක්. අපිට කිසිඳු අයිතියක් නැහැ අපේ හිත කලබල කරගන්න. මොකද ඒ හිත කලබල කළාම අපිට අයිති නැති අනිත් හැම දෙයක්ම නරක් වෙනවා. මේ අපිට අයිති නෑ, මේ නරක. මේක ඉන්ද්‍රියක්වත් අපිට අයිති නෑ. මේවා සබාධමට අයිති. හැම දෙයක්ම සබාධමට අයිති. හැම දෙයක්ම අපි ලෙඩ කරනවා, විනාශ කරනවා. ඒ විපාක දරුණුයි. ඒ නිසා අපිට කරන්න තියෙන හරිම සරල දෙයක් මොනම කාරණයකින් හරි හිත කලබල වෙනවද, ආවේගශීලී වෙනවද, ඒකට පොර දාන්න යන හොයාගන්න ක්‍රමයක් ඉක්මනටම හිත තැන්පත් කරගන්න. ඇවිදින්න, සක්මනක් කරන්න, විනාඩි 5ක් ඇවිදින්න, ඇවිදීම ගැන අවධානය. ඒ ඉන්න තැන ඇවිදින්න බෑ. ඒව නිදහස්ට කාරණා නෙමෙයි. ඒවා කියලා මේ ධර්මතාවලින් බේරෙන්න බෑ. දැන් නිදහස්ට කාරණා, නිදහසට හේතු කිය කියමින් නැතුව පුළුවන් කියලා පටන් ගන්න. අඩුම ගාන එක විනාඩියක් හිටගෙන ඉන්න. දැන් අපි හිටගෙන භාවනා කළානේ වගේ නිශ්චලව හිටගන්න. හිටගෙන ප්‍රධානී තියාගන්න. එතකොට අර කලබලෙන් අපිට පුළුවන් අපි හිත නිදහස් කරගන්න. ඒ කලබලයෙන් අපි හිත නිදහස් කරගත්තාම අපේ ලේ පිරිසුදු වෙනවා. අර ඉන්ද්‍රියන් නරක් වෙන්න ගිය ඉන්ද්‍රියන් හොඳ වෙනවා. ඒක මහා පිනක්. ඒ නිසායි භාවනාව පිනක් විදියට ධර්මයේ කියන්නේ. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල එකක් විදියට භාවනාව දීලා තියෙන්නේ. ඊළඟට ඒක අපි අසුරු කරන එක බලපං. ජයත් හොඳ වෙනවා. ජයත් නිමෙත්. ද අන්තිම කාරණිය වන්ස් ලට් දානිට වඩින්න. අන්තිම කාරණිය දැන් මේ විදිහට අපි අලුත් කර්ම චක්‍ර කරකවන්න පටන් ගත්තාම කුසල පක්ෂේ ඒවා අපි වටේ ආවරණයක් විදිහට රැඳෙනවා. වර්තමාන කර්මය තමයි ප්‍රබල. يعني දැන් අපි කරන කර්මය තමයි ප්‍රබල. දැන් අපි දාන සීල භාවනා හොඳ කර්ම කරනකොට ඒවා අපි අතර අපි අසල අප වටා ප්‍රාකාරයක් විදිහට ඉන්නවා. එනිසා තමයි දහමේ කියන්නේ සමාධිය විස්තර කරනකොට කම්මස්සකත මට කියලා දෙයක් තියෙනවා නම් ඒ කර්මයේ විතර. කම්මස්සකෝම්හි මගේ කියලා මගේ ළඟින්ම ඉන්නවා කියලා මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් ඒ මේ වෙලාවේ කරන කර්මය තමයි. පරණේ වනේ දැන් කරන ක්‍රියාව. ඒව රැඳෙනවා. ඒව රැඳෙනකොට අර අතීතයේ අපි මොනතරම් කර්ම කරලා තිබ්බත් ඒවට බැහැ කෙලින්ම ඇවිල්ලා අපිව අපිට ගහන්න. මේවා මෙතන ආවරණ විදිහට ගෙනේර විදිහට තියෙනවා. ඒව හරහා පෙරි පෙරි තමයි එන්න වෙන්නේ. එතකොට පෙරිලා පෙරිලා ඒ බලය හුඟක් අඩු වෙලා තමයි එන්නේ. සහ වර්තමාන අපි කරන ක්‍රියා වලට සමාන අතීත කර්මවල විපාක තමයි මෙතෙන්ට වැඩිපුර ආකර්ෂණීය වෙන්නේ. මේක ආකර්ෂණයනේ අපි චුම්බක ක්ෂේත්‍රයක් තමයි ඇති කරන්නේ වර්තමාන ක්‍රියාවෙන්. ඒතර පින් වැඩිපුර විපාක දෙන්න උදව් වෙනවා. අතීත පුණ්‍ය කර්ම මෙතෙක් කල විපාක දෙන්න බැරුව තිබිච්ච පුණ්‍ය කර්ම විපාක දෙන්න පටන් ගන්නවා. පාප කර්ම වලට විපාක දෙන්න අමාරු වෙනවා. දුර වෙනවා. ඒව ඈත් වෙනවා. මේ සියල්ල හරහා අන්තිමට මේ ධර්ම මාර්ගය පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඔය ආවරණනේ කර්මාවරණයක් කියලා එකක් තියෙනවා. ඒකින් වැහිලා තියෙන කර්මේනොත් අපිට අපේ පාර වහනවා. ඒතර ඒ කර්මාවරණේ නිරාවරණේ වෙනවා. කර්මාවරණේ නිරාවරණේ වුණාම මෙන්න අපිට යන්න ඕනේ පාර හොඳට පැහැදිලිව පේනවා. පැහැදිලිව දකිනවා මේක තමයි මාර්ගය. කර්මයේ පිළිබඳ ඇතිවන සම්මාදිට්ඨිය උදව් වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න. මේ ලෝකෝත්තර පාරේ යන්න ඊට පස්සේ මාර්ගේ යන්න පහසුවක් වෙනවා. හොඳයි හිතවතුනි, අපි යම් මේ මාංශ ගැන ටිකක් කතා කළා, භාවනාත් කළා. ඉතින් අර අපිට සැලසුමක්, අපිට ඕන සැලසුමක් හදාගන්න වර පහක් දීලා තියෙනවා. වර පහක් තියෙන එකක් නෙමෙයි. ඒ වර පහම අපේ අතර ගන්න පුළුවන් අරගෙන අපිට ඕන සැලසුම හදන්න පුළුවන්. ඕනෑම ක්ෂණික සිදුවීමකදී වුණත් ඒකට ලොකු කාලයක් යන්නේ අපිට අපේ අතීතය වෙනස් කරන්න පුළුවන්. අතීතය වෙනස් කරන්න පුළුවන්. වර්තමානය වෙනස් කරාම අතීතය වෙනස්. ඒ දෙක වෙනස් වෙනකොට අනාගතය කියන එක අපිට තමයි ලියන්න පුළුවන්. අපිටම ලියාගන්න පුළුවන් අපේ අනාගතය කොහොමද කියලා. ලියන්න බැරි අරක් ඇතුළේ ඉන්නකොට අර පුදුන්නේ රාම ඇතුළේ ඉන්න කල්ප හැබැයි එකින් විතර වෙනස් කරගත්තාම මේ දේවල් අපේ අතින් වෙන්නේ නැහැ මොනවා වුණත් කියලා කියන්න පුළුවන්. මොනවා වුණත් මම මෙහිම දේවල් කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම තිම්මක්, එහෙම පරිවර්තනයකට තමයි අපි සූදානම් වෙන්න ඕනේ. ඒක තමයි ඇත්තම පරිවර්තන. අනිත් ඒවා නිකන් විකාර. හොඳයි හිතවතුනි, අපි මෙතනින් අද දේශන වැඩසටහන අවසන් කරමු.